Honorable Karunathilake, your time starts now.
ඔව් මේ කල්තැබීමේ විවාදයේ ප්‍රස්තුත කාරණයට එන්න කලින් මම එක කරුණක් පැහැදිලි කරලා ඉන්නම්. මෙතන කතා කරපු සමහර මන්ත්‍රීවරු කිව්වා කලාපයේ අනිත් රටවල් ඉන්දියාව කෝට් කළා කිව්වා ඉන්දියාව මේ බලශක්ති කළමනාකරණය ඉතාමත්ම හොඳින් කරලා තියෙනවා කියලා. මම මේ ගන්නේ Times of India පත්තරේ මේ ඔන්ලයින් පුවත්පතේ ඒකේ හැම පැයකට තරක් අප්ඩේට් එකක් යනවා මේ ඉන්දියාවේ පුවල් ක්‍රයිසිස් එකේ ලයිව් අප්ඩේට් එකක්. අවසානෙක ඇවිල්ලා තියෙන්නේ 14 health as violence erupts between customers LPG agency staff in Uttar Pradesh 1000 cylinders seized in 2008 in Chandigarh. මේකෙන් පේන්නේ අර අවට තියෙන ওই කිව්ව රටවල පුවල් ක්‍රයිසිස් එක කොච්චර ගිහිල්ලා තියෙනවා කිද කියනවා නම් එයාලා හැම පැයකටම අප්ඩේට් එකක් දෙනවා ක්‍රයිසිස් එකේ ස්වභාවය. හැබැයි ලංකාවේ තාම මේ තත්ත්වෙට ගිහිල්ලා නැහැ. එහෙනම් සමහර දේවල් කතා කරනකොට හොඳට දැනගෙන කතා කරන්න කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම මේ කල්තැබීමේ විවාදයේ යෝජනාවේ පළමු වාක්‍යයම සාවද්‍යයි කියලා මට හිතෙන්නේ. එයි මම එහෙම කියන්නේ මේක කියන්නේ රට තුල උද්ගත වී ඇති අර්බුදකාරී වාතාවරණය තුල රටේ ජන ජීවිතයේ සෑම අංශයකින්ම අභියෝගයට ලක් වී ඇත. තියෙන தත්ත්වයේ අතිශෝක්තියට ලක් කළා තමයි මේ කල්තැබීමේ යෝජනාව කරන්නේ. රටක් අර්බුදයට ලක් කරන්න නම් ගරු නියෝජ්‍ය කතාගත ලක් වෙන්න නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආකාර කීපයකින් අපිට ඒක සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි රටේ ආදායම ඊදවට වඩා වැඩි වීම. නමුත් අපේ රටේ ගත්තොත් අපේ රටේ විශේෂයෙන් ණයවල ප්‍රාග්ධන ගෙවීම ඇරුණාම ප්‍රාථමික ශේෂයේ 2022 ඒක තමයි අපේ අර ක්‍රයිසිස් එකක් තිබුණු කාලේ ඍණ 3ක GDP එකට සාපේක්ෂව ඍණ 3ත් 4ත් අතර තිබුණේ 2024 1.77 GDP එකට සාපේක්ෂව 2025 දී ඒක 5.3යි. ඇත්තටම වෙලා තියෙන්නේ ප්‍රාථමික ශේෂයේ තියෙන ගිණුමේ වර්ධනයක් පෙන්නනවා මිසක් ඒකේ අර්බුදයක් පෙන්නලා නැහැ. 1.78 ට්‍රිලියන 1.78 ප්‍රාථමික ශේෂයේ සර්ප්ලස් එකක් අතිරික්තයක් තියෙනවා. එහෙනම් රටේ ආදායම සහ වියදම මූලික වියදම අතර ප්‍රාථමික ගිණුමේ අර්බුදයක් මෙතන පැන නැගිලා නැහැ. ඒ වගේම විදේශ විනිමය අපි දන්නවා ප්‍රධාන විභවයන් තියෙනවා සංචාරක ව්‍යාපාරයේ 3.2 2025 අවුරුද්දේ බිලියන 3.2ක් තියෙනවා ඩොලර්. ඒක 1.6 වර්ධනයක් පහුගිය අවුරුද්දට සාපේක්ෂව. විදේශ ප්‍රේෂණ $8.76 තියෙනවා. ඒක 122ක වර්ධනයක් 22.8ක වර්ධනයක් පහුගිය අවුරුද්දට සාපේක්ෂව. ඒ වගේම අපනයන ආදායම ගත්තොත් පහුගිය අවුරුද්දේ 2025 $17.17 5.6ක වර්ධනයක්. එහෙනම් මේක විදේශ විනිමය පිළිබඳ අර්බුදයක් නිසා පැන නැගිච්ච කාර්යතාවයක් නෙමෙයි. ඒ ෆොරින් රිසර්ව් ගත්තොත් අපිට ඔෆිෂියල් ෆොරින් රිසර්ව් එක බිලියන 7.284ක් තියෙනවා. අර ක්‍රයිසිස් එක ඇති වෙච්ච 2022 මේක තත්ත්වයේ තිබුණේ 1.9ක්. එහෙනම් විදේශ විනිමය නිසා ඇති වෙච්ච අර්බුදයක් නෙමෙයි මේක. ඊළඟට මුදල් මුද්‍රණය එහෙම නැත්නම් උද්දමනය වගේ දේවල් වල මේ අර්බුදයක් පැන නැගින්න පුළුවන්. නමුත් අපි දන්නවා මේ තියෙන කාලය තුල උද්දමනය 2022 තිබුණා 49.72ක 2023 16.54ක් 2025 2.1ක්. ඇත්තටම අපි බලාපොරොත්තු වුණා 5%ක විතර උද්දමනයක් වෙයි කියලා. නමුත් දැන් මේ තියෙන තත්ත්වයේ තියෙන්නේ 5%ක්. එහෙනම් මුදල් මුද්‍රණය නිසා හෝ වෙනත් උද්දමනය නිසා ඇතිවෙච්ච මේ ව්‍යාකූලත්වය පිළිබඳ නෙමෙයි අද දවසේ අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ වගේම හැබැයි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟතාවයක් ඉන්ධන හැරුණාම බලශක්ති ක්ෂේත්‍රයේ හැරුණාම වෙනත් ක්ෂේත්‍රවල ද්‍රව්‍යවල හිඟයක් ඇති වෙලා නැහැ. සමහර භාණ්ඩවල කිසියම් විදියක මිල වැඩිවීමක් සිද්ධ වුණත් භාණ්ඩවල හිඟයක් හැදිලා විශාල වශයෙන් මිනිස්සු පෝලිමේ ඉන්නව පේන්නේ නැහැ. එහෙනම් ඒ ද්‍රව්‍යමය හිඟයක් ඇති වෙලා නෙමෙයි මේ අපි කතා කරන අර්බුදය පැන නැගිලා තියෙන්නේ. අනිත් පැත්තෙන් වැරදි ආර්ථික ප්‍රතිපත්ති කාලෙන් කාලට රජයන් විසින් ගන්න වැරදි ආර්ථික ප්‍රතිපත්ති මේ නිසා සමහර ආර්ථික අර්බුදයන් පැන නැගින්න පුළුවන්. උදාහරණයක් ඇරෙට ගත්තොත් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ඉතා ඉක්මනින් එක රයකින් ක්‍රියාත්මක කිරීම. ඒ වගේම 2022 අද වැට් සීමාවන් සහ pay tax එක විශාල ලෙස අඩු වීම නිසා රාජ්‍ය ආදායම විශාල ලෙස අඩු වීම මෙන්න මේ වගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක සමහර රටවල් අර්බුදයට යනවා ලංකාව වගේ උදාහරණ ගත්තාම. හැබැයි අපි මේ අද කතා පාර්ලිමේන්තුව තුළ කතා කරන ආර්ථික අර්බුදය අන්න ඒ වගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිමය තීරණයක් නිසා රජයේ විසින් ගත්ත වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නිසා ඇති වුණු තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම සමහර වෙලාවට ආදායම් උත්පාදනය නොකරන වත්කම් විශාල ලෙස ධනනය කිරීම නිසා අර්බුදයට ලක්වන අවස්ථාවන් තියෙනවා. මහා මාර්ග, වරාය, යටිතල පහසුකම් වගේ හදන්න විශාල ණය අරගෙන ඉවරලා ඒව හදලා හැබැයි ඒකට සමාන සාපේක්ෂ ලෙස ආදායම් උත්පාදනය නොවනවා නම් අපේ අර විශාල ලෙස ණය උගල කීර වෙලා රට අර්බුදයට යන අවස්ථාවන් තියෙනවා. නමුත් මෑත කාලේ එහෙම තත්ත්වයක් නිසා නෙමෙයි මේක ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම දේශපාලන අස්ථාවරත්වය පාලනයේ තියෙන දුර්වලතාවයන් නිසා රටක් අර්බුදයට යලක් වෙන්න පුළුවන්. නමුත් මේ අප කතා කරන අර්බුදයක් එහෙම අර්බුදයක් නෙමෙයි. ශක්තිමත් ආර්ථිකය තියෙන ඉන්ඩිකේටර්ස් හැම එකකින්ම පේන්නේ ආර්ථිකයේ එන්න එන්න ශක්තිමත් වෙනවා මිසක් තව තවත් දුර්වල වෙනවා කියන එක නෙමෙයි. ඒ සඳහා ආයෝජන ආකර්ෂණ ඇති වෙච්ච එක, ඒ වගේම දිත්තා සුලිතුන අටුවෙන් පස්සේ ඇති වෙච්ච තත්ත්වයට රටක් හැටියට අපි මුහුණ දුන්න ස්වභාවය, ඒ වගේම ඒකෙන් අපිට පේන්නේ මේ නොසැලෙන ආර්ථිකයේ තත්ත්වය, ඒ වගේම ඒ සඳහාගත් ජනතාවට සහන ලබා දෙන්න ලබාගත් පරිපාලන තීන්දුව, මෙන්න මේ වගේ කාරණා දිහා බැලුවහම පේනවා දේශපාලන ස්ථාවරත්වය සහ පාර්ලයේ තියෙන ශක්තිමත්භාවය ඉතා පැහැදිලිව පෙනෙනවා. එහෙනම් මේ අද කතා කරන අර්බුදය පැන නගින්නේ කොහොමද? ඒ පැන නගින්නේ ඇත්තරම බාහිර බලපෑම නිසා. අපිට මතකයි කොවිඩ් වසංගතයේ පැන නගින කාලේ ලෝකයේ පුරාම රටවල් වල ආර්ථිකයත් ඒ මතම ගොඩනැගිච්ච සමාජ ආර්ථික කරුණුත් මත කිසියම් අර්බුදයකට ලක් වෙච්ච අවස්ථාවක් තිබුණා. ලංකාව හැටියටත් අපි ඒ තත්ත්වෙට මුහුණ දුන්නා. ඒ වගේම බාහිර යුදමය තත්ත්වයන් විසින් රටකට පාලනය කරන්න බැරි බාහිර යුදමය තත්ත්වයන් විසින් යම් යම් ආර්ථිකයට බලපෑම් ව්‍යාකූලත්වය ඇති වෙන්න පුළුවන්. අද දවසේ අපි මේ කතා කරන අර්බුදය කියලා කියන්නේ අන්නේ විදියට අපිට පාලනය කරන්න බැරි මැද පෙරදිග යුද්ධයේ විසින් විශේෂයෙන් සැපයුම් දාමයන්නේ වල විශේෂයෙන් ඉන්ධන ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ සැපයුම් දාමේ අවහිර වීම නිසා ඇති වෙලා තියෙන ව්‍යාකූල තත්ත්වයේ මත තමයි අද මේ කතා කරන තත්ත්වය පැන නැගිලා තියෙන්නේ. ඉතින් මේක අපිට පාලනය කරන්න පුළුවන්කක් නෙමෙයි. ඒ වගේම සමහරලාට මේ ගැටුමට යුදයට මැදිහත් වෙච්ච පාර්ශවයන් පවා එයටත් පාලනය කරන්න බැරි වෙච්ච බැරිමුණු මට්ටමට එයත් අපේක්ෂා නොකළ මට්ටමට දිග්ගැස්සුණු යුද්ධයක් බවට මේක පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ වගේ අපි වගේ රටකට කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ඇතිවන තත්ත්වයේ මගින් ඇති කරන පීඩනය, රටට ඇති කරන පීඩනය, රටේ ආර්ථිකයට ඇති කරන පීඩනය, ඒ හරහා ඇතිවන සමාජ කරුණුවලට ඇති කරන පීඩනය, මහජනතාවට ඇතිවන පීඩනය අවම කර කිරීම සඳහා කරන පියවරවල් ගැනීම තමයි ඇත්තෙන්ම අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ තියෙන සත්‍යය තුළ වගකිය යුතු රජයක් හැටියට අපි කල්පනා කරන්න අපි කටයුතු කරන්නේ එක පැත්තකින් අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාම සඳහා අපි කටයුතු කරන්නේ කොහොමද? සෞඛ්‍ය, ප්‍රොදු මගී ප්‍රවාහනය, ඒ වගේම අධ්‍යාපනය වගේ දේවල් වලට දැඩි ලෙස බලපෑමක් සිද්ධ වෙන්නේ නැතුව මේකේ බලපෑමක් 100%ක් ඇති නොවන විදිහට කටයුතු කරන්න අමාරුයි. හැබැයි දැඩි බලපෑමක් ඇති නොවන විදියට අන්නේ අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාම සඳහා අපි කටයුතු කරන්නේ කොහොමද කියන එකට සම්බන්ධයෙන් අවධානය යොමු කළා තමයි වගකිය යුතු රජයක් හැටියට අපි කටයුතු කරන්නේ. අනිත් පැත්තෙන් අපි දන්නවා සමහර රටවල් උපක්‍රමිකව අපේ රටෙත් ඒ වගේ ඉතිහාසයේ තිබුණා උපක්‍රමීය කල්පනා කරනවා ආර්ථිකයේ හකුලලා ආර්ථිකයේ ක්‍රියාකාරකම් අඩු කරලා එතනින් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. නමුත් අපි වගේ රටකට ඒ ආර්ථික ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යමින්ම තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ආර්ථික ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන බලශක්ති සැපයුම සන්තතිකව ලබා දීම සඳහා අත්‍යවශ්‍ය නොවන යම් යම් ක්‍රියාකාරකම් වලට කිසියම් සීමාවන් පනවමින් නමුත් අත්‍යවශ්‍ය ආර්ථික ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන බලශක්ති සැකසීම සන්තතිකව පවත්වන්න ඒ හරහා තමයි ඇත්තටම අපිට මේ ආර්ථික මේ අර්බුදයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා කුෂිකර්මය, ඒ වගේම කර්මාන්ත, වරායහා ගුවන්තොටුපළ ඇතුළු ඒ ආර්ථික ක්‍රියාකාරීත්වය පවතින ක්ෂේත්‍රයන් වලට අවශ්‍ය වන බලශක්තිය, ඉන්ධන ඇතුළු අනිත් බලශක්තිය සැපයීම සහතික කරලා, හැබැයි අත්‍යවශ්‍ය නොවන සමහර ක්‍රියාකාරකම්, ඒව සමහරලාට මහජන ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට යම් යම් සීමා කිරීම තමයි මේ QR වගේ කෝටා එකක් වගේ අඳුන්වා දීමින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා සමහරලාට අපි නෑගම් යන එක, විනෝද ගමන් යන එක, ඒවා මේ වෙලාවේ අපිට මේ පවතින තත්ත්වයක් එක්ක, ලෝකයේ පවතින අර්බුදයක් එක්ක, ලෝකේ හැම රටක්ම හැටියට බලපාන අර්බුදයක් එක්ක මේවට යම් යම් සීමාකම් පවත්වන්න පුළුවන්. ඒක අපිට මහජනතාවත් එක්ක කිසියම් වෙන සමාජ ගිවිසුමකින් තමයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ QR ඒ ඉන්ධන සඳහා තියෙන කෝටා ක්‍රමය ඒ සඳහා කිසියම් පෙළඹවීමක් ඇති කරන්න සමත් වෙනවා. ඒ නිසා ඇත්තටම මෙන්න මේ ආර්ථික ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමත්, අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාම සඳහා රජයේ විසින් අරගෙන තියෙන පියවර මොනවාද කියලා අපේ අගමැතිතුමියත් පැහැදිලි කරා. මේ වගේ මේ සඳහා අපි ප්‍රධාන කමිටු තුනක් හතරක් හදලා තියෙනවා. විශේෂයෙන් ඉන්ධන බලශක්ති සම්පාදනය, ඒ අවශ්‍ය වන බලශක්ති සම්පාදනය නිරන්තරව පවත්වාගෙන යාම සඳහා බලශක්ති කමුතුවක්, ඉන්ධන, ගෑස් සහ ගල්අඟුරු සැපයුම් ස්ථාවරව පවත්වා ගැනීමට සහ ඒවා ක්ෂණිකව මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කිරීම, සැපයුම් මූලාශ්‍රයන් සහ නව සැපයුම් කරුවන් හඳුනා ගැනීම ආදී කරුණු සඳහා අපේ විජිත හේරත් ඇමතුමාගේ මූලිකත්වයෙන් අපි කමිටුවක් ඉදිරිපත් හදලා ඒ හරහා ඒ පිළිබඳ නිරන්තර අවධානය යොමු කළා. දවසින් දෙකක් දවසක් දෙකක් තුනක් ඒ කාලයෙන් නිතර මුණ ගැහිලා ඒ පිළිබඳ සාකච්ඡා කළා. අවසන් පියවර අවශ්‍ය පියවරන් අරගෙන ඉන්නවා. ඒ වගේම රාජ්‍ය සේවයේ ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන් රාජ්‍ය සේවයේ අකණ්ඩව කාර්යක්ෂම හා ක්‍රමානුකූලව පවත්වා ගනිමින් ආර්ථික කටයුතු පවත්වා ගැනීම මෙන්ම මහජනතාව සඳහා අවශ්‍ය සේවාවන් නොමසරුව පවත්වාගෙන යාමට අවශ්‍ය කඩිනම් තීන්දුව කර ගැනීම සඳහා ගරු අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් හදලා ඒ සඳහා අපි පියවර අරගෙනමින් ඉන්නවා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අධීක්ෂණය සඳහා වන කමිටුව, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය පුද්ගලික සැපයුම් දායම, අර ආර්ථික ක්‍රියාකාරීත්වය නිරන්තරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන පියවර ගැනීම සඳහා බිමල් රත්නායක ගරු ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් හදලා තිනවා. ඒ වගේම මේ ආර්ථික අර්බුදයේ විසින් පීඩාවට පත්වන විවිධ සමාජ ස්තරයන් සඳහා සුබසාධන සැලසීම සඳහා කමිටුවක් ගරු උපාලි පන්නිලගේ ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් අපි හදලා ඒ අනුව කටයුතු කරමින් ඉන්නවා. එතන මේ අර්බුදයට මුහුණ දීම සඳහා ක්‍රමානුකූල සැලැස්මක්, ඒ සැලැස්ම මත ගොඩනැගෙනු ක්‍රියා දාමයන් එක තමයි රජයක් හැටියට මේ කට මූණ දෙන්න අපි කටයුතු කරන්න වෙන්නේ, අපි කටයුතු කරමින් ඉන්නේ. ඒ වගේම අපි දන්නවා මේ පීඩාවට යම් තරමකට සීරුවෙන් මේ පීඩාව මහජනතාවට එකපාරට මුණා හරින්නේ නැතුව සීරුවෙන් මුදා හරින්නත් අවශ්‍ය මොහොතක ඉලක්කගත කණ්ඩායම් සඳහා සහන ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. ඔබට මතක ඇති ජනාධිපතිවරයා එක වෙලාවක සඳහන් කරා ඉන්ධන මත පවලවා තියෙන බදු අඩු කිරීමට අවශ්‍ය නම් ඒ අවශ්‍ය මොහොතක කටයුතු කරන්න අපි සූදානම් කියන එක. ඒ නිසා නිශ්චිත සැලැස්මක්, ඒ සැලැස්ම මත ගොඩනැගුණු ක්‍රියාකාරී සැලැස්මක්, ඒ සැලැස්ම මත ඉඳගෙනමින් තමයි ඇත්තටම අපිට කටයුතු කරන්න වෙන්නේ. අවසාන වශයෙන් අපි දන්නවා මෙතන අර්බුදයක් පැන නැගිච්ච අවස්ථාවක සමහරවිට ඒ සමගම අවස්ථාවනොත් පැන නැගෙන වෙලාවල් තියෙනවා. උදාහරණයක් ඇරෙට ගත්තොත් අපි දන්නවා ආරක්ෂිත හා විශ්වාසදායි සංචාරක ගමනාන්තයන් විදියට හඳුනාගෙන තියෙන නගර මේ මොහොතේ මරණයේ නගර බවට පත් වෙලා තියෙනවා. හැබැයි ලංකාව ස්ථාවර ආරක්ෂිත ඒ වගේම විශ්වාසදායි විකල්ප සංචාරක ගමනාන්තයක් බවට ප්‍රවර්ධනය කිරීම සඳහා මේ අවස්ථාව අපිට උපයෝගී කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ යුද කලාපයේ තියෙන ඇතැම් ගුවන්තොටුපළ ආසියාව යුරෝපය හා අතරමැද සම්බන්ධ කරන අතරමැදි ගුවන් මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරනවා. අපට පුළුවන් ලංකා විශේෂයෙන් ලංකාවේ උපාය මාර්ගක පිහිටීම භාවිතා කරලා මේ ගුවන් සම්බන්ධතා සඳහා අතරමැදි මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන්න. ඒ වගේම වරා ක්ෂේත්‍රයත් ලංකාව පිහිටලා තියෙන ගෝලීය සැපයුම් දාමේ ඉතාම කඩිතර නාවික ගමනාගමනට ආසන්නව පිහිටලා තියෙන්නේ මේ තත්ත්වයත් අපිට උපයෝගී කරගෙන ලංකාවේ වරායන් ට්‍රාන්සිට් හබ් බවට පරිවර්තනය කරන්න
විශේෂයෙන්
අපනයන හා ප්‍රතිඅපනයන එකතු කරන මධ්‍යස්ථාන බවට පහසුකම් සැලසෙන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මං හිතන්නේ එක පැත්තකින් මේ වගේ විවාදයන් අපිට අවස්ථාවක් හදනවා මේ රටක් හැටියට මේ අර්බුදයට මූණ දෙන්නේ කොහොමද කියලා මේ පාර්ලිමේන්තුව තුළත් මහජනතාවටත් අදහසක් ඉදිරිපත් කරන්න. ඒ වගේම ඒ තුළින් අවස්ථාවක් හැදෙනවා අපේ විපක්ෂය කොයිතරම් ලදරු විදියටද මේ ප්‍රශ්නයට මූණ දෙන්නේ, මේ සම්බන්ධයෙන් කතා කරන්නේ කොයිතරම් දුරට සාවද්‍ය ප්‍රකාශයන්ද පාර්ලිමේන්තුව තුළත් මේ පිටටත් කතා කරන්නේ කියන එක පිළිබඳ ඇති කරන්න. ඒ අනුව පේන්නේ අපිට අර කතාවක් තියෙනවා ට්‍රූ කලර්ස් විල් ඕල්වේස් කම් අවුට් කියලා. ඒතර විපක්ෂයේ විවාදයේ මේ විවාදයට සහභාගී වෙන සමහර කතික මහත්තුරුන්ගෙන් පේන්නේ අපිට අන්නේ විපක්ෂයේ සැබෑ තොරතුරු. නමුත් මේ මොන සාවද්‍ය ප්‍රකාශන තිබුණත් මොන අවලාද තිබුණත් රජයක් හැටියට අපි දන්නවා මේක අමාරු කාලයක් අපිට පාලනය කළ නොහැකි කරුණු තමයි බොහෝ දේවල් තියෙන්නේ. නමුත් සැලසුම් සහගත විධිමත් සැලැස්මක් සහ ඒ සැලැස්ම මත තියෙන ක්‍රියාකාරී පියවරන් අනුගමනය කරමින් මේ අර්බුදයට මුහුණ දෙන රටක් හැටියට මේ තත්ත්වයට මුහුණ දෙනවා කියන සඳහන් කරමින් මම අවසන් කරනවා. බෙහෙවින් ස්තුතියි.